ගරු අසිත නිරෝෂන් එගොඩ විචාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, පොදු ව්‍යාපාර කාරක සභාවේ දෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී ඒ වෙනුවෙන් අදහස් පළ කිරීමට කාලය ලබා දීම පිළිබඳව සිතුවම් වෙනවා. 10 පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද 16 දෙනෙක්ගෙන් සමන්විත කෝප් කමිටුව මේ වන විට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි පොදු ව්‍යාපාර 8ක් කෝප් කමිටුව හමුවට කැඳවලා තිබෙනවා. ආයතන 8ක විමර්ශන කටයුතු සිදු කළා තිබෙනවා. සමස්ත ආයතන ප්‍රමාණය 457කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. විශාල ආයතන ප්‍රමාණයක් කෝප් කමිටුවට පැවරලා තිබෙනවා විමර්ශනය කරන්න. එතකොට මේ ගත වෙච්ච මාස 7 ඇතුළත ආයතන 8ක් පමණයි අපට විමර්ශනය කරගන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. සමහර ආයතන අවස්ථා කීපයක් ඇඳවන්න සිද්ධ වෙලා තිබෙනවා. පැය 5ක 6ක දීර්ඝ විමර්ශන කටයුතු සිද්ධ කරන්න වෙලා තිබෙනවා. මේ වෙනකොට ජාතික තරුණ සේවා සභාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජයවර්ධනපුර රෝහල, මෙනික්කා ස්වර්ණාභරණ අධිකාරිය, ගුවන් සේවා සමාගම, සබර්ගම විශ්වවිද්‍යාලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව කියන මේ ආයතන 8 තමයි අපි කැඳවලා තිබෙන්නේ. මාස 7ක් මේ ආයතන පමණක් අපට විමර්ශනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන දෙවැනි වාර්තාව තවත් වාර්තා 6ක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මේ ආයතන 8 පිළිබඳව විමර්ශනය කරද්දී මේ පාර්ලිමේන්තුවට ආපු නව මන්ත්‍රීවරු විදිහට අපට දැනෙච්ච කාරණේ තමයි මේ 457කට ආසන්න මේ පොදු ව්‍යාපාර තුල කටයුතු කරපු ඒවට නායකත්වය දුන්න මේ දේශපාලන අධිකාරිය මේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්න ඊළඟට ඔටුන්න හිමි කුමාරයා කියලා හිතාගෙන ඉන්න මහත්තුරුන් ඉඳලා සමගි ජන බලවේගය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දුන්න මේ ආයතන 457 පසුගිය දශක කීපයක් තිස්සේ මේ රට ගොඩනගන්න තිබෙන අනර්ග අවස්ථා මුළුමනින්ම ඒවා පයින් ගහලා ඒ ආයතන සියල්ලම පාවිච්චි කරලා තිබිලා තිබුණේ ඉතාමත් පටු පෞද්ගලික දූෂිත අරමුණු වෙනුවෙන්. ඒ නිසා සමහර ආයතන අපිට මාසයක් තිස්සේ අපට විමර්ශනය කරන්න සිද්ධ වෙයි. ඒ එපමණකට මේ රට මේ මට්ටමින් තිබෙකත් ලොකු දෙයක් කියන සාකච්ඡාව තමයි අවසානයේ කෝප් කමිටුව තුළ විගණකතුමා ඇතුළු අපට සාකච්ඡා කරන්න සිද්ධ වුණේ. මේ සඳහා මේ ඉහළ දේශපාලන බලාධිකාරිය මුළුමනින්ම මේ දූෂිත ක්‍රියාවලට නායකත්වය දීලා තිබෙනවා. සමහර ඒවා අලිකිතයි, සමහර ඒවාදී හිරවෙන් නිලධාරීන් ඔබතුමිය දකින්න ඇති. ඒ කෝප් කමිටු විමර්ශන වාර්තා බැලුවට පස්සේ සමහර නිලධාරීන් හිරවෙනවා. නමුත් ඒ ඕඩරක දීලා තියෙන්නේ ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම් හරහා, ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා තමයි ඒ තීන්දුව තියන දීලා තිබෙන්නේ. ඒ නිසා අපි නිලධාරීන්ටත් මේ වෙලාවේ මතක් කරනවා, කිසිදු තීන්දුවක් තමන්ගේ පනත ප්‍රකාරව, තමන්ගේ විෂයපතර අදාළ නැති, තමන්ගේ නීතිමය සීමර අදාළ නැති කිසිදු දෙයකට අනුමැතිය දෙන්න කටයුතු කරන්න එපා. මොකද කලින් ඇමතිවරුන් ඉන්නකොට කළා වගේ නෙමෙයි දැන් අපි ඒක වෙනස්. නමුත් කලින් අමාත්‍යාංශවල එහෙම වෙලා තිබුණා. මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය විමර්ශනය කරද්දී අද විශේෂගත කාරණේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ඒක අමාත්‍යාංශයේ ලේකම්තුමිය කියනවා, කලින් ඉඳලා කර්මාන්ත අමාත්‍යාංශයේ ඉන්න ලේකම්තුමිය අය කියනවා මෙන්න මෙහෙම, මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය අධිකාරියක් ලෙස මේ රට ස්ථාපිත කළ තිබුණ නැත්නම් මීට වඩා මේ කර්මාන්තයෙන් මේ රට ප්‍රයෝජනයක් වෙන්න තිබ්බා කියලා. මේ කියන්නේ ඒ කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් හිටපු අමාත්‍යාංශ ලේකම්තුමිය. මේකේ අපට අසු වෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි මේ ආයතන වලට පරිබාහිරව, ආයතන වල ස්ථාපිත කරපු අරමුණු වලට පරිබාහිරව මේ ආයතන මෙහෙවලා තියෙනවා කියන කාරණය. එල්ආර්සික කැඳවුවා මිලියන 300ක් වාෂ්ප කරලා තියෙනවා, මිලියන 700ක් වෙන් කරලා 300ක් වාෂ්ප කරලා තියෙනවා කාබනික පෝර මගඩියකට. SM චන්දසේන හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මරිමෝඩ තීන්දුව අරගෙන ඒවයි අදාළ ඇමතිවරු LRC ක තියෙන මොකටද රජයේ පොදු කටයුතු සඳහා ඉඩම් නිදහස් කරන්න, ඒ ඉඩම් තාමත් හොඳින් කළමනාකරණය කරන්න LRC එක රුපියල් මිලියන 300ක ලක්ෂ 3000ක් වාෂ්ප කරනවා පොහොර හදන්න තමන්ගේ අරමුණුගත කාර්යයට පටහැනිව. සබර්ගම විශ්වවිද්‍යාලයේ පස්කියු 500ක් කපාගෙන යනවා. උපකරණ තුමා දන්නේ නැත්නේ පරිපාලන නිලධාරීන් කිසිවෙක් දන්නේ නැහැ පස් කිව් 500ක් කපාගෙන යනවා. ඊට පස්සේ ජාතික තනසේවා සභාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිවරණයේ ප්‍රචාර කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 650ක් විනාශ කරනවා. සැලකැලි තියලා විනාශ කරනවා. තරුණයන්ගේ ජීවිත කොන්න ගන්න තිබුණු අරමුදල භාණ්ඩාගාරයෙන් වෙන් කරන සල්ලි මුළු මනින්ම තනි මිනිහෙක්ගේ පට්ටු වරමුණු වෙනුවෙන් ජනාධිපතිවරණ කැම්පේන් වෙනුවෙන් පූර්ණ කටයුතු වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ නිසා ඒ වගේම තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සැනගිරි වලට මිලියන ගණන් වැය කරලා තිබෙනවා. ඒ නිසා නියෝජ්‍ය කාර්යකර්තා සහ සභාපතිතුමනි අපට කෝප් කමිටුවේ සමාජික විදියට අපට හමු වෙච්ච ප්‍රධාන කාරණේ තමයි අරමුණුගත ඒ අරමුණු වලට පටහැනිව මේ ආයතන කටයුතු කරලා තියෙනවා කියන එක. ඒ වගේම තමයි මේ ජෙම්මන් ජුවලරි සමාග ආයතනයේ පිළිව අධිකාරියේ පිළිබඳව අපට මේ ගෙනවා ඒක විමර්ශනය කරද්දී ඒ අධිකාරී ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ පැරණි සමාජික කියනවා ජෙම්මන් ජුවලරි කියලා වචන තිබුණාට ජුවලරි පිළිබඳව මේක සාකච්ඡාවක් නැහැ. රත්තරන් පිළිබඳව සාකච්ඡාවක් නැහැ. ලංකාව රත්තරන් ගෙනීම පිළිබඳව ඒක භාවිතය පිළිබඳව ඒකෙන් ලැබෙන භාණ්ඩාගාර ලැබිතු ආදායම් පිළිබඳව සාකච්ඡාවක් නැහැ. ජෙම්මන් ජුවලරි අධිකාරිය ඇවිල්ලා සාකච්ඡාවේදී මේක මැණික් පිළිබඳව විතරක් සාකච්ඡාවට ගියා. අපි යම් යම් හරස් ප්‍රශ්න අහලිවල මතු කරගන්න ගත්ත උත්සාහයේදී ඒ ගෝල්ඩ් චේන ප්‍රශ්නය රත්තරන් ලංකාවට ගෙනීම පිළිබඳව කාරණය මුළුමනින්ම යටපත් කරලා තිබුණා. නමුත් මේ කරුණු සොයලා බැලුවට පස්සේ නියෝජ්‍ය කාර්යක්ෂ සභා සභාපතිතුමියනි ලංකාවට වසරකට කිලෝ 12500ක් පමණ ලංකාවට රත්තරන් ගෙන්නනවා අනීතිකව. නමුත් මේක ජෙම්මන් ජුවලරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික පවා මේක මේ කාරණය වසා තබන්න උත්සාහ කළා. නමුත් ඒක වසා තබන්න බෑ. මේකෙදී අපි දන්නවා ලංකාවට රත්තරන් ගෙනීම පිළිබඳව තියෙනවා යම් බලපාන නීති ප්‍රමාණයක්. මේ වෙනකොට රත්තරන් ආනයනයේදී වැට් එක 18%ක්, පැල් එක 10%ක්, ජාතික ගොඩනැගීම් බද්ද 2.5%ක්, 30.5%ක බදු ප්‍රමාණයක් මේ රත්තරන් ගෙනීමේදී ඔවුන් ආනයනකරුවන්ට ගෙවන්න සිද්ධ වෙනවා. වසරකට කිලෝ 12500ක් ලංකාවට ගෙන්නනවා කියලා කියන්නේ 2022 කරපු සමීක්ෂණයේදී අජිත් සිරිවර්ධන කියන එවකට මණිකා ස්වර්ණාභරණ අධිකාරී කටයුතු කරපු නිලධාරියෙක් ඔහු කරපු සමීක්ෂණයේදී කියනවා වසරකට කිලෝ 12500ක් ලංකාවට ගෙන එනවා. ඒ වගේම ලංකාවේ රත්තරන් භාණ්ඩ අලෙවිසල් තියෙනවා 42000ක්, නිෂ්පාදනය කරන ආයතනත් එක්ක 50000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එතකොට මේ රන් කිලෝ 12500ක් ලංකාවට ගෙන එනවා නම් රජයට අය යුතු බද්ද කොතරම් ප්‍රමාණයක්ද? 1996 දක්වා ලංකාව රත්තරන් ආනයනය කළ තිබුණේ ගෙනීමේ නිල අයිතිය තිබුණේ ලංකා බැංකුවට. කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථානයේ පහළ තට්ටුවේ වෙනම ශාඛාවක් වෙන් කළ තිබුණා රත්තරන් අලෙවි කිරීම සඳහා. නමුත් 1996 පස්සේ මේක මුළුමනින්ම මේ ලංකා බැංකුවට තිබුණු මේ කටයුත්තෙන් ඉවත් කරලා මුළුමනින් මේක නිදහස් කළා. 1996 පස්සේ මේක මුළුමනින්ම ජාවාරම බවට පත් වුණා. ඒ නිසා අපි පහුගිය කාලේ දැක්කා ඒ ජාවාරම සිද්ධ වෙන ආකාරයත්. පාර්ලිමේන්තු හිටපු අලි සබ්රි රහීම් කියන මන්ත්‍රීවරයා රත්තරන් කිලෝ 3000ක් එක්ක අත්තරොට පත් වෙනවා කෝටි 78කට ආසන්න මුදලක්. මේ VIP ලොන්ච් එක පාවිච්චි කළේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු සමග ඒ කාර්යභාරය වෙනුවෙන්. ඒ නිසා මේ රත්තරන් කිලෝ 12500ක් වෙනුවෙන් පෞමක බදු ආදායම මේක අනුව ගණන් හැදුවොත් එම 81,740යි. පවුම් 12,500ක් ගෙන්නනවා නම් කෝටි 12,500ක වැඩි මුදලක් වාර්ෂිකව මහා භාණ්ඩාගාර අය යුතු මුදලක්. ඒක මුළුමනින්ම මේ වෙනකොට මුළුමනින්ම මාතේ තියෙනවා ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තු නිලධාරිය විසින් නිකුත් කරපු වාර්තාවක්. මේක කිසිම තැනක නැහැ රන් බිස්කට් ලංකාවට ගෙනීම පිළිබඳව. මේකේ තියෙනවා ඉමිටේෂන් ගෙනීම පිළිබඳව. සිංගප්පූරුවෙන් කිලෝ 2210ක් ගෙන්නලා තියෙනවා 2016 අවුරුද්දේ ඉමිටේෂන් විදිහට. අපි දන්නේ ඒක සිංගප්පූරුවේ තරම් මිලාදික ඉමිටේෂන් ගෙන්නනවාද කියලා. ස්විස්සර්ලන්තේ තමයි ලෝකයේ පිරිසිදුම රත්තරන් පිරිපහදු කරන සමාගම තියෙන්නේ. කිලෝ 3430ක් ගෙනලා තියෙනවා ඉමිටේෂන් විදිහට. ඒ නිසා වාර්තාවල තියෙන්නේත් HS කෝඩ් වල තියෙන්නේත් මේක මුළුමනින්ම මේ කටයුත්ත මුළුමනින්ම ආවරණය කළා වහලා තියෙන්නේ. ඒ නිසා වසරකට කෝටි 12,500ක ආසන්න මුදලක් මේ භාණ්ඩාගාරයට අහිමි කරමින් තිබෙනවා. ඒ නිසා මේ කස්ටම් රිපෝට් වලින් අපිට ඒක පේනවා. ඒ නිසා අපේ යෝජනාව තමයි නියෝජ්‍ය කාර්යක්ෂ සභා සභාපතිතුමියනි නැවත මේ BOC සමාගම වැනි රාජ්‍ය ආයතනයකට රත්තරන් ගිණුම් පිළිබඳව යම් අයිතියක් ලබා දිය යුතුයි. මේක මුළුමනින්ම මේ ජාවා ආරම නතර කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක තමයි අපිට තියෙන යෝජනාව. ඒ විතරක් නෙමෙයි මේ මැණික්කා ස්වර්ණාභරණ අධිකාරී කටයුතු පිළිබඳව විමර්ශනය කරද්දී සැප්තැම්බර් මාසේ 20 ජනාධිපතිවරණ සැප්තැම්බර් 21 සැප්තැම්බර් 20 කෝටි 25ක මැණික් ප්‍රමාණයක් නිදහස් කරනවා. ඒකට රාජ්‍ය ඇමතිවරයා චාම්බර් සම්පත් දසනායක කැබිනට් ඇමතිවරයා ප්‍රවේශ් පතිරණ එතකොට අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් නැතුව කෝටි 25ක මැණික් ප්‍රමාණයක් නිදහස් කරනවා. මේ කෝටි 25 මැණික් ප්‍රමාණය අන්තර්ගත වෙන්නේ මොකක්ද? අන්ඩර් වැලියු කරලා එක්ස්පෝර්ට් කරන්න කියපු මැණික් ප්‍රමාණයක් අත්තනු ගන්නවා. ඒක අධි කොළඹ අධිකරණ ඉදිරිපත් කළ ඉවරලා කොළඹ මහාධිකරණය තීන්දුව කරනවා පනත ප්‍රකාරව මැණික්කා ස්වර්ණබන් අධිකාරියේ පනතට අනුව ඒකට කටයුතු කරන්න කියලා. ඒකට දඩය අවම දඩය 10000යි උපරිම දඩය 3,33,000යි අවම දඩය රුපියල් 10000ක් ගහලා ජනාධිපතිවරණය කලින් දවසේ ඒක උදාහරණව ගරු නියෝජ්‍ය කාර්යක්ෂ සභා සභාපතිතුමීනි. ඒ නිසා මේ නිලධාරීන් මොන තීන්දුව ගත්තත් ඒ විෂය භාර ඇමතිවරු මේකට වකිය යුතුයි. ඒක තමයි ව්‍යවස්ථාව. ඒ නිසා ඒ ව්‍යවස්ථාවට අනුව චාමර සම්පත් කියන රාජ්‍ය ඇමතිවරයාත් දැන් මේ පට්ට බොරු ටිකක් ගැහුවා. මේක වැඩ කරපු ඇන්ටන් ජයකොඩි කියන මහත්මයා පිළිබඳව පට්ට කැමර ටිකක් ගැහුවා චාමර සම්පත් ඇමතිවරයා. අපි කියනවා පුළුවන් නම් මේක එළිය ගිහිල්ලා කියන්න පාර්ලිමේන්තු වරප්‍රසාද වල මුවා වෙලා මේක කියන්න නැතුව එළිය ගිහිල්ලා පුළුවන් නම් කියන්න. ඔය 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 ජනාධිපතිවරණ ඔය ඔය ජාතික රූපවාහිනියේ ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදීම් වලට 25,000ක් දෙනවා කියලා එළිය කිව්වොත් තව නඩුවක් වැටෙනවා. ඇන්ටන් ජයකොඩි මහත්තයා මේ 25,000 කරගෙන තියෙනවා කියලා කිව්වොත් එහෙම වාඩි වෙච්ච හැම ලොතරැයි අවස්ථාවකටම මාස 7ක් වෙනවා ඌ වැඩ බාර අරගෙන අවස්ථා දෙකයි වාඩි වෙලා තියෙන්නේ. ඒකේ ත්‍රිපීලක තරන්නේ එළිය ගිහිල්ලා කිව්වම තව නඩුවක් වැටෙනවා ඔය මනුස්සයාට. ඒ නිසා මේක පට්ටපල් කැපරද බානවාද චාමර සම්පත් සමවට තියෙන වටිනා පාර්ලිමේන්තු කාලේ පාවිච්චි කරලා එක මුළුමනින් ප්‍රතික්ෂේප කරනවා ගරු නියෝජ්‍ය කාර්යක්ෂ සභා සභාපතිතුමියනි කියලා දුවනවා. ඉන්න නෑ දුවනවා විනාඩි 5 ඉන්නේ කතාවට ඉන්නවා වාඩි වෙලා දුවනවා.